මේක ප්‍රශ්නේ තමයි බෝධි පූජාවෙන් සාන්තියක් ලැබෙනවාද කියලා අහන ප්‍රශ්නය. ඒක මතයන් පිටතට තැබීමට සුදුසුද නුදුසුද කියන ඉතින් හේතුව අපි විග්‍රහ කරන්න කියලා පිළිබිඹු කරනවා. දැන් බෝධි පූජාවෙන් සාන්තියක් ලැබෙනවාද කියලා මේ පළවෙනි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි පළමුවෙන්ම හිතන්න කොහොමද කියන්නේ? ලෞතුරා බුද්ධත්වයටපත් වෙන්න බෝධියක් අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඉස්සෙල්ලා හොයන්න ඕනේ. සෑම බුදුරයන් වහන්සේ නමක්ම බුද්ධත්වයටපත් වීම සඳහා බෝධි වෘක්ෂයක් අවශ්‍ය වුණා. ගල්ගේක මාලිගාවක මෙහා වෙනත් තැනක බුදු වුණ කෙනෙක් නෑ. ඒ වගේම හැම තැනම බුදු වුණ කෙනෙකුත් නෑ. ලෞතුරා බුද්ධත්වයටපත් වෙන්න තියෙනවා ලෝකේ එකම ස්ථානය. මධ්‍ය දේශයකින් ප්‍රදේශයක් ඒ මධ්‍යයටම අහු වෙලා තියෙන පිටර ජයතිරි මහ බෝධින් වහන්සේ. ජයතිරි මහ බෝධින් වහන්සේ 15 වෙනි තැනක නැතුව ලෞතුරා බුදු වෙන්න තැනක් නැහැ. සාර අසංඛේ කල්පලක්ෂයක් විවරණ ගත්තන් පමණ පාරමී කරපු බෝසතාණන් වහන්සේ නමකටවත්. වෘක්ෂයක් වෘක්ෂයක් තිබුණාට මදි. ඒ සඳහා පහළ වෙච්ච බෝධි වෘක්ෂය මධ්‍ය දේශයේ නියම තැනම පහළ වෙද්දෝ. ඒ 15 වෙනි ස්ථානයේ තමයි ලෝතරා බුද්ධත්වයට පත් වෙන සම බුදුරේ. මධ්‍ය දේශයේ යන්තරක බෝධින් වහන්සේ පිහිටා තිබුණා. මීට පෙර බුදු පියාණන් වහන්සේලාක් බෝධින් වහන්සේ පිහිටි එතනම. තව දැනක බුදු වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ජයතිරි මහ බෝධින් වහන්සේලා සමවැදී සමවැදුණු සමාධි සමාදින්ද. කිසිම දෙනක් ලෝකේ තව නැහැ කියලා. ඒකම ස්ථානයක් එච්චරයි. එකම වෘක්ෂයක් එච්චරයි. සියලු සමාධි සමවැදුණු එකම ස්ථානයේ ජයතිරි මහ බෝධින් වහන්සේලා. සියලු බුදුරයන් වහන්සේලා අප්‍රමාණ සමාධියට සමාදින දෙනක් තියෙනවා එතන පමණයි. උන්වහන්සේලාගේ ජීවිත කාලය තුලවත් නැහැ උන්වහන්සේලාගේ ඒ දේශනා ක්‍රමෙන් පවත්වන කාලය තුලවත් උන්වහන්සේලා සියලු සමාධි සමාදින දෙනක් නැහැ. ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කළා. ආනන්ද හාමුදුරුවෝ ඉන්නීමක් කළා බුදුරණන් වහන්සේගේ ස්වාමීන් ජයතිරි මහ බෝධින් වහන්සේලාගේ සමවැදින සියලු සමාධි මෙතන සමාදින. ආනන්ද ජයතිරි මහ බෝධින් වහන්සේලාගේ සමවැදින සමාධි සමාදින දෙන තුන් ලෝකේ කොහෙවත් නැහැ. එතරම්මයි තියෙන්නේ. කියලා දේශනා කළා. එහෙනම් මෙතේදී විශේෂයක් තියෙනවා. ඉස්ථානයේ සහ බෝධිය සියලු සමාධි සමාදින්න විශේෂ ආධාරකයක් වුණා. ලෞතරා බුද්ධත්වයටපත් වෙන්න බෝධිය අත්‍යවශ්‍යම වුණා. සාර අසංඛේ කල්පලක්ෂය පාරමිතා පුරව පාරමිතාවේ ශක්තියටවත් බැහැ. බෝධින් වහන්සේ යහකලා වෙනදෙනක බුදු වෙන්නේ. එනම් මොකද වෙන්න හේතුව? අපි ඔබ දැකිය යුතු හරියක්. යම් කිසි ඥාන ශක්තියක් ලබා ගැනීමට අවශ්‍ය කරන අවස්ථා තියෙනවා. කය දුර්වල නම් ඒ ඥාන ශක්තිය ලබන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක පැහැදිලිව පෙන්වපු දැන් තියෙනවා. දැන් ඉතාලම කුඩා ලදරුවක් බණහල නිවන් අවබෝධ කරගන්න බැහැ 7 අවුරුද්දක්වත් කාලය යනවා. අවුරුදු 7කින් තමයි මේ බුද්ධ ශාසනයේ ත්‍රිපිටකයේ තියෙන සඳහන් වෙන කරුණු වලින් 7 අවුරුද්දේදී මාර්ගඵල අවබෝධ කරපු අය ගැන මිසක් ඊට පල්ලිහ අවුරුද්දවල මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක් ගැන සඳහනක් නැහැ. අන්තිම පල්ලිහ ආවයිස අවුරුදු 7. එක්තරා සිටුවරයෙක් සහ සිටුවරියක් වයසට ගිහිල්ලා මගේ ඉඳා ගන්නවා. අන්තිම. සියලු සම්පත්ති ලෞකික සම්පත්තියෙන් පිරිහිලා දැන් බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී පෙන්නවා ආනන්ද බලන් අර දෙන්නා අර සිටුවරයයි එදා හිටපු සිටුදුවයි දෙන්නාගේ අද මහලු බවට පත් වෙලා දෙන්නම හිඟා කරනවා. ওই සිටුවරයා මේ ළමා වයසේදී නෑ ලාභා මූලික වයසේදී පැවිදි වුණා. එයාට අරිහත්ත්වයට පත් වෙන්න හේතු වාසනාවක් තිබුණා. ඒ කාලේදී හිතුදුව පැවිදි වුණා නම් අනාගාමී වෙන්න හේතු වාසනාවක් තිබුණා. තරුණ වයසේදී ඇවිදිලා පරණ වයසේදී හැම ඇවිදින්න පැවිදි වුණා. අර හිතුවරයට අනාගාමී වෙන්න හේතුව තිබුණා. හිතුදුවර සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. මැදි වයසේදී පැවිදි වුණා. එතකොට මැදි වයසේ කාලේදී පැවිදි වුණා. හිතුවරයට සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. අසිරිතුවර සෝවාන් වෙන්න හේතුවක් තිබුණා. ඒ වයස් කාල තුනම ගිහිලා දැන් වයසට ගිහිල්ලා. දැන් මේ අවස්ථාව තුනම ඉක්ම ගියා. දැතෙන් මෙතන හිත වැදගත් දෙයක් තියෙනවා. පුද්ගලයාගේ වයස, ඒ වගේම කාය ශක්තිය, කායික මේ දුර්වලතාවය හෝ කායික ප්‍රබලතාවය මුල් කරගෙන ධර්මයේ ඇහුවත් ඒ අද්භව තුලවත් ඒ කාලය තුල ඒකට තිබෙන හේතු ආසනාවත් අඩු වෙලා යනවා හොඳට පැහැදිලිව පෙන්වනවා. දැන් මහලු වයසට ගියාට පස්සේ මේ දෙන්නටම බෑ කිව්වා. හැ මහලු වයසට ගිහිල්ලා ලැබු වයසත් ඉන්නවා. ඒ දෙන්නගේ තිබුණ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහක් තියෙනවා. මෙන්න මේ කියන ඉන්ද්‍රිය පහේ බල දුබලතාවයන් එක එක කෙනාට එක එක ආකාරයි. සමහර කෙනෙක් ඉන්නවා ඒ ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් කොච්චර අවුරුදු 80ක් ගිහිලා හිටියා. එයාටත් අවිහත්තරපත් වෙන්න හේතු වාසනා තියෙනවා. සියල්ලන්ටම නෙමෙයි. ඒ ඉන්ද්‍රිය නානත්වය කියලා කියනවා කියන හේතුව. සියල්ලන්ටම සමාන ඉන්ද්‍රිය බලතාවයක් නැහැ. හැබැයි ඉන්ද්‍රිය බලතාවයෙන් දුබල නම් එහෙම කරුණාකාරීව කරගන්න හරියදී කරගන්න පුළුවන් හරිය මහලු වෙනකොට බැරුවා. ඉතාම ලතුරු කාලෙද්ද. ඉතින් මෙතන ලොකු වෙනසක් තියෙනවා. කායික නිරෝගීභාවයේ කායික හැකියාව මානසික ප්‍රබෝධයේ මානසික අවබෝධයේ බලපාන බව හොඳට පැහැදිලිව පෙන්වා තියෙන කාරණය. එහෙනම් යම්කිසි ඥානයක් කුළු ගන්නවන්ට ඥානයක් ප්‍රබෝධ කරවල හිටන් ඒ ඵලයේ මතු කරන්න. කායික දුබලතාවයේ දුර්වලතාවයේ හොඳට පැහැදිලිව පේනවා. නම් අපිට දැන් කය සුබ කය නිරෝගී බවට පත් කරන, කය බලවත් බවට පත් කරන ඒ ශක්තිය අවශ්‍ය වෙනවා අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ බලවත් කරන්න. එහෙනම් මෙතනදි පැහැදිලිම දෙයක් තියෙනවා. කයට අවශ්‍ය කරන ආහාර නියමාකාරයෙන් ඇති වුණොත් උපනිශ්‍රිය සම්පත්තිය තියෙන්න ඕනේ. ඒ ඵලෙ ලබා ගන්න. දැන් කායික වශයෙන් ලබන ආයුෂ, වර්ණේ, සැපේ, බලේ, නුවණ කියන මේ පහම ප්‍රධාන උපනිශ්‍රිය දහම්. අන්නේ උපනිශ්‍රිය දහම් වල ශක්තිය ඒ ආකාරයෙන් මතුවෙන්නේ. මේ කය නිරෝගී කරන්න ගන්න මොනවද කියලා දැනගන්න ඕනේ. හිතට ආහාර තුනක් තියෙනවා. කයට ආහාර එකක් තියෙනවා. කබලින්කාර ආහාරය කියන එක කයටයි තියෙන්නේ. ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන තුන හිතටයි. හැබැයි ස්පර්ශ ආහාරය ගත්තාම මනෝ විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියන ආහාර තුනම ලබනවා. කයට දෙන කබලින්කාර ආහාරය බලපාන. කය පෝෂණය වෙන්න දෙන ආහාරය බලපාන. නැහැ කය පෝෂණය කරන්න ගන්න ආහාර කිව්වහම අපි හිතන්නේ කන බොන දේවල් කියලා ගත්තら හරියන්නේ නැහැ. කයට මොන කාලෙන් හරි අවශ්‍ය කරන ආහාර තියෙනවනම් ඒ කොයි ක්‍රමෙන් හරි කය පෝෂණය වෙන්න ගන්න ආහාර වෙනවා. සීතල උෂ්ණ දෙකත් අධික වුණොත් වෙනස් වෙනවා. ඒකත් බාධාවක් වෙනවා ඉදිරිය කරගන්න. ඒක සමව තියෙනවා. යකරාග්නිය කියලා කියනවා ආහාර දිරවීමේ ශක්තිය. ඒ ආහාර දිරවීමේ ශක්තියත් බලපානවා කියලා තියෙනවා මේ භාවනා කරලා මේ සමාධි වඩනකොට ආහාර දිරවීමේ ශක්තියත් බලපාන. යම් කෙනෙකුට ඒ ආහාරය ගන්නකොට දිරවන්නේ ශක්තියට ආරවස්. සමාධියට ඒකත් බලපාන. දැන් මේ වගේ කය නිරෝගී කරන්න ගන්න එක මොනවාද? බාහිර ලෝකයෙන් ගන්න දෙයක්මයි කය නිරෝගී කරන්න ගන්න. කය ලෙඩ කරන්නත් බාහිර ලෝකයෙන් ගන්න ඒවා ගන්නද? ඒක ලොකු වෙනසක් තියෙනවා. අවිඥාලාභී එක්තරා විසුණු වහන්සේ නම බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා. උන්වහන්සේ තව ගෝලියෙකුත් එක්කලා. ගෝලිය කියන්නේ විහි ගෝලිය. ඒ කියන්නේ උපාසක මහත්තයෙකුත් එක්කලා, උපාසක මහත්තයෙක් නෙවෙයි කවුරු හරි එක්කෙනෙක් එක්කලා ගියා. පත්තුලියෙත් කරන් එක්කෙනෙක් එක්කලා ගමන. උන්වහන්සේගේ ඉදිරිපත් දැකලා මිනිස්සු පැහැදිලා. මේ උන්වහන්සේ නිහඬව යන හිඳ පිටිපස්සේ යන ගෝලයාගෙන් අහනවා මොනවද උන්වහන්සේ වැඩිපුරම ආශා කරන්නේ? වැඩිපුරම අවශ්‍ය වෙන මොනවද උන්වහන්සේට? උන්වහන්සේට අවශ්‍ය යන්නේ ගෝලයාට අවශ්‍ය කියලා තියෙන හොඳ රාමුට්ටිය. එයාට ඕන කරන්නේ මේකයි. හොඳ වෙලා මිනිස්සු වෙලාවට අහනවා දැන් මට කියන්නත් උත්තරේ තියෙනවා. කණ්ඩ කරලා කිව්වා වතුර එහෙම මිස් කරලා නැති හොඳට පැහිච්ච හා තියෙනවා නම් හොඳයි. හා එහෙනම් ඔය ගමන ගිහිලා වැඩි ඉඳ ආපහු හාමුදුරුවත් එක්ක ඉන්න. අපි හදලා තියන්නම් කියලා. අය මත්යන් තහනම් කරපු නීතියක් ඒ කාලේ මිස්සුනා හන්දලා පනවලා තිබුණේ නැහැ. එනකොට මොකද කරන්නේ ගස් වලින් වාගෙන ඇවිදලා හොඳට පැහෙන හාමු ටික ගණක් තියාගෙන මිනිස්සු බලා ඉන්නවා හාමුදුරුවෝයි මේ මිනිස්සයයි එන්නේ. දෙන්නට හොයාගෙන දෙන්නම ගත්තා. හාමුදුරුවෝ ගත්තා රැද්දා. හතර පොලකින් බීලා බීලා තමයි ජේතවනාරාමයට එනකොට අර ඉරිදිපල වෙච්ච හාමුදුරුවෝ හතර ගාතින් ඉන්නේ. එන්න බැ. හිරි වෙලා. ජේතවනාරාමයට ආවම ඇදගෙන වැටුණා. බිම ඇදගෙන වැටලා ඉන්න ආයි නිච්චි නැතුව. මේ වර්ග විශ්වනාතරන්න හාමුදුරුවෝ හාවීලා. මත් වෙලා වැහිලා ඉන්නවා. මම මෙතෙන් දෙක ඉන්න කිව්වා. බුදුරණහතේ ගෙනාට පස්සේ බුදුරණහතේ දිහාට කකුල් දෙක දාගෙන උඩු ගැඩි අතර ඇදගෙන වැටුණා. නිච්ච ඇතුලේ ඉන්නවා. සිවුර හදාගෙන දන්නේත් නැහැ. ඉන්නේ කොහෙද දන්නේ නැහැ මොනවා තියෙන්නේ. බුදුරණහතේ දැන් බලන්න මත්පැන් වල තියෙන විපාක හැටි මේ අවිඥා ලාභී ශක්තිය ඇතිවිච විස්සුවගෙන් දැන් තත්ත්වය බලන්න. දැන් අවිඥා වලිය මනස හා සම්බන්ධයි. හැබැයි රා කය හා සම්බන්ධයි. කයට දෙන රා නිසා අවිඥා වලියට මොකද වෙන්නේ? එහෙනම් කයට දෙන දේ තුලින් දෙන ආහාරයේ මොනවා හරි තුලින් ඒවැ ශක්තිය ක්‍රියාත්මක වෙනකොට මනසට කොච්චර බලපානවද? මෙන්න මෙහෙම බලපෑමක් ඇති කරනවා මේ ලෝකේ තියෙන දේවල් වලට. දැන් අපිට කියනවා මෙහෙම දෙයක්. ඔය සමහර අසනීපෝල්ට වෛද්‍යවරු නිවැරදි මහතුරු නියම කරනවා උදේට හීන් උදු පියලි බා ගන්න සිතමනේ තියෙන පින්න වැඩිච්ච හීන් උදු පියලි. පාගගෙන ගමන් කරා. ඒක කායික රෝග නිවාරණ ශක්තියක් ලබා දෙනවා කියලා. ගස්වලා වල තියෙන පිටේසත්. අසනීපයක් හැදුනහම බෝ වෙන අසනීපයක් එහෙම වෙනවා කොහොම කොල ටිකක් ඉල්ලන. කොහොම බතු ටිකක්. ඒවා කියනවා එක එක වාර්ග. බේස් වර්ග ඉල්ලනවා. බෝ වෙන රෝග හැදෙන කාලෙට ළමින්ගේ ඇති පෙරුම් කායම් පොඩ්ඩක් තියෙනකන් පිටිපටිය විතර බඳිනවා. ඡන්ද දුන්නේ නැතුවට ඇඟට ආශ්‍රිතව තියෙනවා යමක් යමක්. ඒකේදී අර රෝග වළක්වන්න හේතු වෙන ඖෂධීය ශක්තිය අදලා ගන්න. මෙන්න මේ වගේ කය ප්‍රබෝධ කරන්න ඕනේ මනස ප්‍රබෝධ වෙන්නේ. ඒ කය ප්‍රබෝධ කිරීමට අවශ්‍ය බාහිර දේ කයට අවශ්‍ය බාහිර දේ වශයෙන් බෝධින් හන්සියේගේ ශක්ති විශේෂයක් විහිදෙන ගස්වලින් කිරණක් විහිදෙනවා. ඒතර ශක්ති විශේෂයක් විහිදෙනවා. මෙන්න මේ විහිදෙන ශක්ති විශේෂය තමයි ඇදලා ගන්නේ අර නිරෝගීතාවයන්ට සහ රෝගීතාවයන්ට දෙකටම බලපානවා. දැන් සමහර ගස් තියෙනවා අමනුෂ්‍ය අධිග්‍රහිත ගස්. දැන් ගොරක ගස් ඇටි යනකොට අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා කතාවක් අපි පැරණි කාලේ තියෙනවා. ඒ වගේ ඉන්න තැන් අඹගස්යට හොඳයි. අඹගස්යට සේවනාත් හොඳයි. ඒවැත් තියෙනවා එක එක දේවතාවන්ට අයිති ගස් හැටියට වෙන් කරලා තියෙනවා. ඒ දේවාකර්ෂණ ඒ ගස් වලටත් වැඩිනවා. ඒ වගේ සමහර ගස් වලට යක්ෂ ප්‍රේත කොට්ටාස වල ආකර්ෂණය වැඩිනවා. ඒක ගස් වලින් විහිදෙන කිරණ නිසා ඒ සත්ත්වයින්ට ඒ විදිහේ ශක්ති විශේෂ විහිදෙන බව හොඳට පැහැදිලිව පේන දෙයක්. මෙන්න මේ වගේ අවබෝධය ලබා ගැනීමට මානසික ස්ථායි පද්ධති ප්‍රබෝධ කරන්නේ අවශ්‍ය කරන ශක්ති විශේෂ විහිදුවන උත්සය තමයි ජයසිරි මහා බෝධීන් වහන්සේ කියලා පාරමිතා වලින් පහළ වෙන්නේ. ඒක අනික් ගස් වාගේ පහළ වෙන එකක් නෙමෙයි. ජයසිරි මහා බෝධීන් වහන්සේ පහළ වුණේ තවත් ගහකින් ඇටයක් ඇලින් රෝපණය වෙලා නෙමෙයි. සොයන් ජාතක ගස් පහළ වෙන ක්‍රමයක් තියෙනවා. ලෝකේ ආරම්භයේ ගස් පහළනේ තේ සොයන් ජාතක ක්‍රමය. ගහක වීජයක් එහෙම මේ ලෝකේ ආරම්භ වෙනකොට කොහෙවත් තිබුණේ නැහැ. බාහිර ලෝකයේ තියෙන සහායක සංගීතුන්ගේ ක්‍රියාදාමයන්ගේ පරිවර්තනයකින් හටගත්ත ඒ ක්‍රියාපාලයක් වශයෙන් තමයි ඒ ගස්කරන් වල මූලික ගස් පහළ වුනේ ලෝක ආරම්භයේ. ඒ වගේම සොයන් ජාතෝ පහළ වෙනවා කියන්නේ. යම් මේ ජයති මහා බෝධීන් වහන්සේ පහළ වෙන්නේ ලෝතර බුද්ධත්වයට මුල් කරගත පාරමිතා වලින් ඒ සඳහාම අවශ්‍ය උත්සයක්. ඒක විශේෂ උත්සයක්. එයා ඒ උත්සය පහළ වෙන්නේ අර කියන සොයන් ජාත පාරමිතා වලින්. ඒ පහළ වුණාම මේ වෘෂයේ තියෙන විශේෂ කිරණ. අන්නේ කිරණ තමයි මේ බෝධිනාථයෙන් විහිදෙන්නේ. පාරමිතා පුරුණේ කිරීමේදී තමන්ට තනියෙන් බුදු වෙන්න විතරක් නෙමෙයි පාරමිතා පුරුදු. බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං නෝචේ පරි තින්නෝහං සාරේස්සාමි සංසාරෝගෝ මහබ්බයා කියන මේ බෝධිසත්ව අදිස්ථානයක් තියෙනවා. මම බුදු වෙනවා. අනික් අයට අවබෝධය ලබා දෙනවා. එයාට මම මිදෙනවා. සසර දුකෙන් මිදෙනවා. අනික් අයත් මුදවනවා. මම මේ සසර සයුරෙන් එතර වෙනවා. අනික් අයත් එතර කරනවා. මේ සංසාරය මහා භයානකයි කියලා මෙන්න මේ අදිස්ථානයේ මුල් කරගෙන තමයි පාරමිතා පිළිගන්නේ. දැන් සමාගයේ විමුක්තිය සඳහා පමණක් නෙමෙයි බොහෝ අප්‍රමාණ ලෝක සත්‍යයන්ගේ විමුක්තිය සඳහා කැප කරපු මේ බෝධිසත්ව ජීවිතය තුළින් වඩෝ පාරමිතා වලින් තමයි. ලෝතුරා බුදු වෙලා අන්‍යයන්ට සේවයක් කරන්න අවශ්‍ය කරන පළතලය ඇදී. දැන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන පාරමිතා පුරලා ලබාගත ඇසකන දිවනාදී ශාරීරිය මන කියන මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය තිබුණාට වඳි. ඒකට අවශ්‍ය වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිරින් දෙන්නා වූ දේ තවස්ය. ඒක ගන්න වෙන බාහිර ලෝක. අනුකූල දේ රෝගෙ නිපදෙන්නේ නැත්නම් මේ සම්බන්ධ වෙලා හිටන් අර ඵලෙ ලබන්නේ සරවත්‍ය සාඥාන්නේදී ඵලෙ මතු කරන්නේ නැහැ. සරවත්‍ය සාඥාන්නේදී මානසික ඵලෙ මතු කරන්නේ. ඇහැ රූපේ කන ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේවා එකිනෙකට ගැළපෙන සම්බන්ධ වෙන්නේ. ওই සම්බන්ධය වෙනස් වුණොත් එහෙම චක්කුංච පටිච්ච රූපේච උපදේ චක්කු විඥාන කියන චක්කු විඥානේ පහළ වෙන විදිහක් නෑ රූපේ හැටි. සෝතාංච පටිච්ච සද්දේච උපච්චේති සෝත විඥානං කියන දේ සෝත විඥානේ පහළ වෙන විදිහක් නෑ සද්දේ නේ. දැන් මූලික චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ ටික හටගන්නේ විපාක වශයෙන්. ඒකට කියන ඉස්සෙල්ලාම හටගන්න එකට විපාක හිත. ඒ විපාක හිත ඉෂ්ට ප්‍රිය එකක් වෙන්න නම් ඇහැට ගෝචර වෙන රූපයේ ඉෂ්ට ප්‍රිය රූපයක් වෙන්න ඕන. අනිත්‍ය අප්‍රිය රූපයක් නම් ඒකෙන් හම්බෙන්නේ අපතල විඥානය. පාප විඥානය. පාප විපාක විඥානය. පුණ්‍ය විපාක විඥානය පහළ වෙන්න ඉෂ්ට ප්‍රියදී අකරමු වෙන්න ඕන. ඒ වගේම අනිත්‍ය අප්‍රිය ශබ්ද තියෙනවා. පාප විපාක වශයෙන් ඒකේ ඉන්නේ. ඉෂ්ට ප්‍රිය ශබ්ද තියෙනවා. පුණ්‍ය විපාක වශයෙන් ඒකේ ඉන්නේ. එයාගේ පහළ වෙච්ච හිත පුණ්‍ය චිත්තයක් නා විපාක චිත්තේ. ඊට විශාල අනුබලයක් දෙනවා. ඊට අනුකූලව ඉදිරි ටික ගොඩනගා ගන්න. නෑ විපාකේ නිසා ජවන්ති පහළ කිරීමේදී යහපත් ආකාරයෙන් හරවා ගන්න. ඒක බොහෝම අනුබලයක් දෙනවා. පුණ්‍ය විපාකයක් නා පහළ වුනේ. පහළ වෙච්ච විපාක හිතම ප්‍රසාද වෙයි. ඒ ප්‍රසාද චිත්තේ විපාක චිත්තේ නිසා හට ගන්නා වූ ඊළඟ ජවන් පහළ වෙනකොට ගොඩනගෙන සංඛාර යහපත් පැත්තට විශාල ආධාරයක්. මෙන්න මේ වගේ සෝමනස්ස රහගත ඥාන සම්පවිත හිතකින් විපාක හිතකින් යකිලි මූලික හිත ආරම්භ වෙනවා. මේ හිත ආරම්භ වෙනකොට මනසට යහපත් ධර්ම ඝට්ටනේ වෙන්න ඕන. ඇසට මනවලන රූප, කනවට මනවලන ශබ්ද, දිවට මනවලන රස, නාසයට මනවලන ගන්ධ, කයට මනවලන ස්පර්ශ, හිතර මනවරණ ධර්ම කියන්නේ මේවා අරමුණු වෙන්න ඕන. එන මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ ස්පර්ශ, මනවරණ ධර්ම කියන්නේ ඒක පුණ්‍ය විපාක. ඒ වගේම බලවත් නම් මහා කුසල විපාක. අනේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න නම් සෝමනස සහගත ඥාන සම්පූර්ණ උත්කෘෂ්ඨ හිතක් හටගන්න ඕන. ඉහෙළම හිත. ඒ හිත හටගන්න නම් ඒකට හේතුකාරක වන පාරමිතා පුරවපු බලේ ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් ඒකට අවශ්‍ය වෙන පසුතලයේ ඒ බලශක්තියෙන් ගොඩනගලා තියෙන්න ඕන. ගොඩනගුණේ නැත්නම් අරමුණු කරන්න එකක් නැහැ. අරමුණු කරන්න පුරේ જાතේවත් මුලින් පහළ වීම වශයෙන් ඇහැ රූපයේ කන ශබ්දයේ ආදී මුලින් පහළ වෙලා තියෙන්න ඕන. අනුකූලව. ඒ රෙහි ගැත්තනේ වීමෙන් තමයි. අවශ්‍ය කරන අර මහා ප්‍රසාර සිත් පහළ වෙන්නේ. අවදේ මහා විපාක හිත පහළ වෙන්නේ. අන්න විපාක හිත පහළ වුණාට පස්සේ තමයි විපාකෝ කම්ම සම්භවෝ කිය. ඒකෙන් නැවත කර්මය පහළ කරන්නේ. එහෙනම් මහා විපාක හිතකින් ඉපදුන කෙනෙකුට මහා විපාක හිත ගොඩ නැගිච්ච කෙනෙකුට තමයි. අන්නේ මහා විපාක හිතර ගෝචර වෙන ධර්ම අවබෝධයෙන් තමයි අනාගත හැඩතලයේ සංඛාර වශයෙන් ගොඩ නගන්නේ. දූතිය හිතක් නම් පහළ වුණේ. ඒ දූතිය විපාක හිතේ අනාගත හැඩතලයක් ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක වද දෙන්න පටන් ගන්නවා. දැන් කර්ම විපාකයක් වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ හිතකින් උපන්නා යම් තිරසණයක උපදින ඒ හිතකින්ම සතර අපාගත සත්වෝ උපදින්නේ ඒකින්. ඒ හිත තමයි ඒ සත්වෙන්නේ විපාක වශයෙන් ඉන්නේ. වෙන හිතක් ඉන්නේ. හැබැයි ඔය ආපු වෙලාවේදී ඒ හිතේ දක්ෂතාවයක් නැති දුබල නිසා යාට හිතලා පින් කරගන්න ශක්තියක් නැහැ. උපක්‍රමශීලී ශක්තියක් නැහැ. අන්න අර අකුසල විපාක හිතේ තියෙන අනිත්‍යතාවයේ හැටි. ඒ වගේ කුසල විපාකයක් පළ දෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයිත අතුනට කුසල විපාකයක්වත් අකුසල විපාකයක්වත් ඉන්න බෑ. ඒකට ගෝචර වෙන්න ඕනේ බාහිරින්. දැන් බාහිර ඉෂ්ට ප්‍රියන්තමින් හැදිලා තිබුණොත් ඒවා ඉෂ්ට ප්‍රිය සහගතව හටගත්ත ඇහැ කන දිව නාසය ශරීරයට ගෝචර වෙනකොට අර මහා විපාක හිත හට ගැනීමට හේතු වෙනවා. අන්නේ මහා විපාක හිතකින් හටගත්ත සෝමනස්ස සහගත ඥාන සම්පවිත මහා විපාක හිතක් ක්‍රියාත්මක වෙච්ච වෙලාවක තමයි ධර්මාභෝධය කරන්න හේතු වෙන තීක්ෂණ ප්‍රඥාව නැගීමට හේතු වෙන මූල ධර්මය හටගන්නේ. එන අන්නේ හිත ගොඩනගන්න අවශ්‍ය පරිසරය ගොඩනගන්න බොහෝ ඈත කාලින කරගත්ත කර්මයන්ගේ විපාක ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. කර්මයක් කරපුවාම ඒක ඊළඟ ශක්ති අවස්ථාව ධර්ම අවස්ථාව. ඒ ධර්ම අවස්ථාව ක්‍රියාත්මක වෙලා එක තැනක ඇහැ නිපදවනවා, එක තැනක රූපේ නිපදවනවා. අනුකූලව. මම කියන තැන කන නිපදවනවා, මගේ කියන පරිසරේ ශබ්දේ නිපදවනවා. මම කියන තැන නාසයේ නිපදවනවා, මගේ කියන ප්‍රදේශයේ ගන්ධේ නිපදවනවා. මම කියන තැන රසේ නිපදවනවා, දිව නිපදවනවා. ඒකට රසේ නිපදවනවා මගේ කියන තැන. මම කියන තැන කය නිපදවනවා, මගේ කියන තැන පහස නිපදවනවා. මගේ මම කියන දෙන මන නිපදවනවා, මගේ කියන දෙන ධර්ම නිපදවනවා. යා මුලින් නිපදවිලා ක්‍රියාත්මක වෙනවා ධර්ම අවස්ථාවේ කියන්නේ. අන නිපදවිලා එකට ගැටෙන්නේ වෙනකොට කරපු හොඳ හෝ නරක දෙකේ ආරම්භන අවස්ථාවේ. ඇහැට රූප ආරම්භ වෙනවා, කන්න ශබ්ද ආරම්භ වෙනවා, විපාකයෙන් හටගත් එකේ මුලින් හටගත් විපාකයේ ඊළඟ අවස්ථාව. අන ආරමුණු වෙනකොට හටගන්නේ විඥානයක් හටගන්නවා නම් ඒක විපාක අවස්ථාව. අන විපාක චිත්තයක් හටගන්න ක්‍රියාත්මක වෙන හැටි කරපු කර්මයක්. අනන්ත සංසාරයේ පාරමිතා පිරුවේ තමන් බුදු වෙන්නත් ලෝකයට අවබෝධය ලබා දෙන්නත් අවශ්‍ය කරන පසුතලය හදන්න. ඒ මහා කුසල සෝමනස්ස සහගත ඥාන සම්පවිත උත්කෘෂ්ඨ මහා විපාක කුසල හිතින් ඒකට අවශ්‍ය පරිසරය ගොඩනගලා විපාකීත පහල කරපුවා තමයි අන්නේ විපාකීත තමයි ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන්නේ. ඒ විපාක හිතේ ඉඳලා ගොඩනගෙන යථාර්ථය තුයි. එමයි ලෝතර බුද්ධත්වයේ ලැබෙන්නේ. එනම් මේ බුදුරන් වහන්සේ තමන්ගේ වැඩේ කරන්නේ ඉවර කරගන්න මත්තමේ ඒ මත්තමට සීමා කරපු ශක්තියක් නෙමෙයි නිපදෙවි. යම් ධර්මයක් ලෝකයට පහළ කරාට පස්සේ ඒ ධර්මයේ බොහෝ කාලය ඇතුළු මේ ලෝක සත්‍යයල හිතසුව පිණිස ක්‍රියාත්මක වෙලා යම් සත්‍යයකට මිදෙන්න ගැලවෙන්න ඉඩ තියෙනවා. ඒ තාකල් ක්‍රියාත්මක වෙලා ඒ කාර්යය ඉෂ්ට කරත්තා කියනවා අවිස්ථානය තුළින් තමයි අර ශක්තිය නිපදෙන්නේ. එහෙනම් ඒ ශක්තිය නිපද කරපු බාහිර පරිසරේ කොයිම වෙලාවක කල් තියා විනාශ වෙන්න බෑ. අභ්‍යන්තර පරිසරේ විනාශ වුණා කිව්වම ධාතු නාතේ ඇතුළු වුණානේ. ඉවර වුණේ නෑ. අභ්‍යන්තර පරිසරේ ඉඳ ධාතු නාතේ ඇතුළු වුණා. බාහිර දිවිච පරිසරයේ බෝධිනාහිය. අන බෝධිනාහිය තමයි පාරමිතා වලින් මූලික ස්ථාන. ඒ ශක්තිය ලබා දෙන මූලික ස්ථානය එතන. න පාරමිතා බලයේ ශක්තියෙන් ලෝක සාන්තිය සඳහාම වෙන් කරපු මානසිකත්වයකින් ගුණකෝ විපාක ශක්තියක් වශයෙන් පහළ වෙච්ච. ඒකට ඒ විපාකෙ දීමට පහළ වෙච්ච. බෝධීන් වහන්සේ ඒ සඳහා පහළ වෙච්ච කම්පියුටරයක් වාගේ. අවශ්‍ය ශක්ති විහිදෙන කම්පියුටරය. අද කාලේ හිටියද කියනවා. දීලා තියෙන දත්තේ තනුව ක්‍රියාත්මක වෙන ඒ කාලේ අවසන් වෙනවා. මේක තමයි ලෝක කම්පියුටරය. අද වචනෙන් කියනවා නම් කියන්නේ ඒක. ඒ ලෝක කම්පියුටරේට කවු දස්සයන් අනුව තමයි ඒ කාල සීමාවන් අනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා බෝධින්නහසේ තවමත් පවතිනවා. අවුරුදු 5000ක් කියලා කාණ හරි සාධනේ පවතිනවා නම් ඒ තාක්කල් බෝධිනාසය පවතින්න ඕනේ. අනිත් සියලුම වෘක්ෂවල තියෙන ස්වභාවයේ ඉක්මවාගේ විශේෂත්වයක් බෝධිනාසයට තියෙනවා. ජයත්‍රි මහ බෝධිනාසයේගේ පතක නවීකරණය වෙනවා. පතක මැරෙන්නේ. හැදිලා තියෙන පතක නවීකරණය වෙවි තව ඒ ගානම පවතිනවා මිසක්. නව පතක විහි කරලා හිටන් ප්‍රමාණික නොයන්නේ. හැබැයි මුළු ලෝකෙම තියෙන එකම වෘක්ෂ රාජය අවතරයි. උද්භිද විද්‍යාඥයන් විසින් මොන ලෝකෙම පරීක්ෂණ කළා. මේ මුළු ලෝකෙම කිසිම ගහක් පතක නවීකරණය වෙන්නේ එකම ගහක් හොයන්න නැහැ. එකම එක ගහ තියෙන ලංකාවේ තියෙන ජයසිරි මහ බෝධිනාහස. එච්චරයි දී. ඒක මුළු ලෝකෙම පුදුමයි නේද? පුදුමයි. පළවෙනි පුදුමේ ඉන්න පුළුවන් යථාර්ථයෙන් බැලුවොත්. මෙච්චර ලෝකේ හටගන්න එකම ගහකටවත් වඩා වෙනස් වෙන්නේ ඇයි මේ බෝධිනාහසේ වෙනස? දැන් අවුරුදු 1000කට ඉස්සෙල්ලා බෝධිනාහසේ දිහා බලන් මිම්ම මැල්ලලා තිබ්බා. බෝධිනාහසේගේ හඳි ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියේ. අද මිම්ම මැන්න නම් ඒකේ. ඒ දෙච්චර. දැන් පුදුම සිද්ධියක්. කිසිම වෘක්ෂයක ওই තත්ියේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද මිම්ම ගන්න නම් එහෙම එකිනෙක පොඩ්ඩක් හරි ලොකුයි. හැබැයි යාතිනි මහ බෝධිනාථේගේ මිම්ම ගන්න අමුතු જાතියව ගන්න බැහැ. එතන මොකද්ද මේ ජයසිරි මහ බෝධිනාථේගේ වෙනස? අර කියපු මූල ධර්මයේ තනුව දැන් වෙනස පේන්නේ නැද්ද අමුතක් තියෙනකෝ? පතක නවීකරණයේ වෙන්නේ එක වෘක්ෂයකට විශේෂ වෙන්නා. මුළු ලෝකේ තියෙන සියලුම වෘක්ෂ වලට ඒක නොවෙන්නා. ඒ හේතුව බලනකොට පැහැදිලිව පේන්නේ නැද්ද ජයසිරි මහ බෝධිනාථේ සාමාන්‍ය ගහක් නෙමෙයි කියන්නේ. හතර පැහැදිලි. එතන ජයසිරි මහ බෝධිනාථේ එහෙම වෙන්නේ ඇයි? අනික් ගහ හට ගන්න සම්ප්‍රදායට අනුව නම් හටගත්තේ. අනිකා වාගේ වෙන්නේ බෑ. අසම පුද්ගලයන්ගේ කයට වඩා අසම පුද්ගලයන්ගේ කයට සමානත්වයක් තියෙනවා බුදුරණහන්සේගේ දේහේ. බුදුරණහන්සේගේ දේහේ යම් ආකාරයකද ඒ සමාන පුද්ගලියෙක් ලෝකේ නැහැ. සමාන වෙන වෙනස් ආකාරයෙන් සමාන පුද්ගලිය ලෝකේ ඉන්න පුළුවන්. හැබැයි ලෝකයා බුදු වෙන උත්තරමයන්හන්සේ නමගේ පස්චිම අධ්‍යායයේ උපදින ශාරීරියේ ස්වභාවයක් ඇද්ද. ඒක අසම වූ බුදුරණහන්සේලාගේම ඉබඳුම කාලයක බුදුරෙකේ හයිත සමාන නිසා. ඒ කායික ස්වභාවයේ මේ ලෝකේ කිසිම සත්‍යයකට සමාන නැහැ. ඒක විශේෂත්වයක් තියෙනවා. එහෙනම් ඒ සඳහාම හටගත්ත බාහිර ලොකුම ආයතන වල ලෝතර බුද්ධත්වයට පත් වෙච්ච ආයතන වල ජාති විමහ බෝධින්නාති අසම සමානයි. ෘෂ්‍යයන් අතර අසම සමානයි. ඔප්පු වෙලා ඉවරයි. ඕන සමයක තව ඒ ජාතියක තව දෙනෙක් තියනා කියලා කිසි කෙනෙකුට පෙන්නන්න තුන් ලෝකෙම තුන් ලෝකයක් අපි දැක්කේ නෑ. මේ මනුස්ස ලෝකෙ තියෙන ගස් වලන් අතර නෑ. අනික වගේ නෑ කියන එක මුතුන් කියන දෙයක් නෑ. දැක දෙය තුලින් අපි මේ බහිනවා නම් නිගමනයේකට. ඒ සමාන ෘෂ්‍යයක් මුළු ලෝකෙම නෑ. එන ජයති මහ බෝධින් වහන්සේ විශේෂයි කියලා පෙන්නලා තියෙන හේතු නැද්ද? අන්න පාරමිතා වලින් හටගත් බෝධින් වහන්සේ පිළිබඳ භෞතික විශේෂත්වයක් පෙන්වන්න අද පුළුවන්. භෞතිකම වශයෙන් උසම සමව පෙන්වන්න අද සාක්ෂි තියෙනවා. ඒ පේන හරිය. 100ට එකක් පේනවා නම් 100ට 99ක් පේන්නේ නැති හරිය. නොපෙන හරිය මහා ඥානයන්ට ගෝචර වෙන්න පුළුවන්. ලෝතර බුදු පියාණන් වහන්සේට සියලු ආකාරයෙන් ගෝචරයි. අනිකාට ගෝචර නැහැ. ආලන්ද හාමුදුරන්ට ගෝචර නැති නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ ආලන්ද සියලු සමාධි සමාධියෙන් ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟ නිසා තව දෙනක් නැහැ කියේ. එහෙනම් එතෙන්ට ගිය බුදු පියාණන් වහන්සේ අපේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථවල සඳහා වෙනවා. කුසතන අටවිතක් අරගෙන ඉඳලා උතුරු පැත්තෙන් දාන ගහතනෙ එතන කරකිනවා. බඹර වේවා කරකිනවා. දකුණු පැත්තට බලනකොට ඒ පැත්තේ කරගෙන බබරේවා. බටහිර පැත්ත බලුවා ඒ පැත්තක් කරගෙන අතුළු දිශා බලුවා ඔක්කොම කරගෙන. එක තැනක් තියෙනවා කරගෙන නැතේ. බොහොම ඉස්සරහ. එතන තමයි තැන කියලා එතෙන්ද තමයි ඒ තමයි නැගෙනහිර දිශාව බලාගෙන බෝධි මූලයේ තියෙන පැත්ත. අන්න ලෝතර බුද්ධත්වයට පත් වෙන බෝධින් වහන්සේ ළඟ වටේවත් තිබුණ නැත. එච්චර ලඟ වෙලා අන්තිල බලනකොට බෝධින් වහන්සේ ළඟ තියෙන එක තැනයි. ලෝතර බුදු වෙන. අන්න වජ්‍රාහනේ වීදක දැන් වජ්‍ර කියන්නේ මොන විදිහකවත් වජ්‍රය කියන්නේ තදම දේ. තව දෙයකින් කපන්න බෑ වජ්‍රය. වජ්‍රය කපනනම් වජ්‍රයකින් ඕන. දියමන්තිය කපනනම් දියමන්තියකින් ඕන. දියමන්තිය කපන තව අනික් මණිකකින් උත් බෑ. තව දෙයකින් උත් බෑ. ඒක තමයි දියමන්තියක් නෝන. අන්න ඒ බඳු ඒ දේ කපනව නම් ඒකෙම මිසක් වෙනෙහිකින් බැලුවා වගේ කිසිම මාන බලවේගයකට පරාජය කරන්න බැරි වජ්‍රයේකවත් වජ්‍රය වැනි ස්ථානයක් පිළිදෙනවා. අන්නේ බන්තෙන පින්න ආසනෙට වජ්‍රාසනිය කියන මොනම විදියකින්වත් මොන මාන බලවේගයකටත් ඒ ස්ථානේ වෙනස් කරන්න බැහැ. අන්න පාරමිතා බලයේ ප්‍රගුණ විලා ආපු හැටි. පාරමිතා බලයෙන් පහළ වෙච්ච තැනින් හැටි. ඒක අහම්මෙන් පහළ වෙච්ච එකක්ව කවුරු අහදලා දුන්නේ එකක් නෙමෙයි. උන්වහන්සේගේ පාරමිතා බලයෙන් ක්‍රියාත්මක වෙච්ච ලෝක ධාතුවේ ක්‍රියාත්මකයේ එකම ස්ථානයි. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්නට හොඳට පැහැදිලිව පේනවා. කරනලද පින්පව්වන පුද්ගලයා විසින් ගොඩනගන ලද්දා වූ ශක්තියන් මේ විශ්වයේ ඒ ඒ ක්‍රියාකාරීත්වයන් හටගන්න ආකාරය පැහැදිලිව පේනවා. නෑ කර්ම ශක්තිය බලපාන කායය විතරද? බාහිර ලෝකයේ ඇති නැද්ද? මෙන්න මේ නිසා තමයි කියන්නේ ඒ සඳහා සකස් වුණා වූ බෝධින් වහන්සේ ඒ උරුමතාවයේ තියෙනවා. දැන් අපි ලේ උරුමය කියලා එකක් කතා කරනවා. අත්ත මුත්ත අත්ත පනත්ත කිත්ත කිරිකෑම උත්ත කියලා ආත්මතු පරම්පරාවක අවංකවම ආවනම් එහෙම එයාගේ දරුවා එයාගේ දරුවා එයාගේ දරුවා කියලා. කිරිකෑම උත්තගේ ලේ අරගෙන බැලුවොත් එහෙම ලේ උරුමතාවය කියන්න පුළුවන්. අද ඉන්නේ මුළු පුරාවේ. ආත්මතු පරම්පරාවෙන් ගහලා බැලුවත් බලපන් ආත්මතු පරම්පරාවේ හත් වෙනියට පල්ලේ හැරෙන්න ලැබුවා. ඒකේ තියෙන අර උරුමතාවය. මෙන්න මෙහෙම හිමිකමක් තියෙනවා. නැහ බෝධින් වහන්සේගෙන් අත්පල රූහ බෝධි දෙදිස් පල රූහ බෝධි ආදි වශයෙන් හටගත්තා කියන තැනින් තැන විහිදෙන්න විහිදෙන්න අවශ්‍යය බෝධින් වහන්සේගෙන් ඒවා 40 පොළොක රෝපණය වුණා කියලා කියනවා. 40 පොළොක තිබුණා. එහෙනම් ඊට පස්සේ අපි දැන් අලුතෙන් පූජනීය ස්ථානයක් හදනකොට අපි යංකෝ බෝධි අස්වැන්න කැළේ කියලා කැළේ තියෙන ඔය කවුළු බෝධි ගියගෙන හිටවනවා. නැත්නම් ගැලපෙන ප්‍රසිද්ධ පන්සලකට ගිහිල්ලා අර තියෙන බෝධියකින් අංකුරියක් හරි ඕපනය කරපු එකක් ගෙනත් හිටවනවා. ආරාන්ති එකක් තියෙනවද කැලේ තියෙන බෝධියක් ගෙනහල ඉතින් හිටවගෙන මේ පන්සලක් හදලා විදියේ පූජනීය ස්ථානෙක හිටවුවා කියලා. නෑ හැම බෝධියක්ම ජයසිරි මහා බෝධින් වහන්සේගේ අංකුරයෙන් හෝ මොනවා හෝ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අර හත්මුතු පරපුරේ නෑ සමදකම ලේවිරුමේ වාල්. ජයසිරි මහා බෝධින් වහන්සේ හතුවිච්ච සම්බන්ධතාවය ක්‍රමානුකූලව ගමන් කරනවා අනිත් බෝධින් වහන්සේලාට. ඒ බෝධීන් වහන්සේට ශක්තිය දෙන්නේ කොහෙන්ද? අර ප්‍රධාන බෝධීන් වහන්සේගෙන්. සමානත්වයේ සමානත්වයේ ඇදලා ඉන්න ගතියක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා ගතියට සමාන ගතිය සම්බන්ධයි කියලා. ගතියට ගතිය ඇදෙනවා. මේක බුදු පියාණන් වහන්සේ එදා දේශනා කරපු ධර්මයේ තුල හොඳට පැහැදිලිව අදක් කියන දේශනාවේ තියෙනවා. ලෝක සත්‍යය ගතියට ගතිය සම්බන්ධ වෙනවා. අනුකූල දෙයට අනුකූල දෙය සම්බන්ධ වෙනවා. මේක ලෝක ස්වභාවයක් තියෙනවා කියලා දේශනා කරනවා. මේ ලෝකේ හැම දෙයක්ම හට ගන්නවා නම් අනුකූල දෙයට අනුකූල දෙය ලං වෙලා එක් වෙලා තමයි හටගන්නේ. ද්‍රව්‍ය වස්තු හටගත්තත් හටගන්නේ එහෙම. සමාන දේ සමාන දෙයට ආකර්ෂණයි. ඒවා ශක්තිසා ලෝක ශක්තිය සමග විශ්ව ශක්තිය සමග ක්‍රියාත්මක වෙන කොටත් සමානත්වයේ සමානත්වයේ එක ළඟ ලං වෙලා ක්‍රියාත්මක කියලා තමයි පිළිහිටන්නේ. ඒක තමයි ස්වභාවය. අජීවී වස්තුලත් ඒ ස්වභාවය තියෙනවා. දැන් ගංගාවක් ගලනවා. පොතේ වැහලා ගියාට පස්සේ බැලුවාම අපිට අහු වෙනවා වැලි කන්දක් පිටලා තියෙනවා. පැත්තට. දැන් මේ වැලි කන්ද ළඟට ගිහලා අපි බැලුවොත් අපි බලනවා කොහොමද වැලි ටික පිටලා තියෙන්නේ. කළු හීන් වැල්ල වෙනම කතාවක්. ඒ කළු හීන් වැලි එකයි. ඊළඟ මට්ටමේ මේ සුදු වැල්ල ඊළඟ කතාව. බොරළු කන බොරළු කතාව. පිහිල්ල තියෙන කවුරුවක් පිහිටෙන්නේ නැතුව. සමානත්වයට අනුකූල දේවල් සමානත්වයට ලං වෙලා එක සැරට එහෙම සමානුකූලව පිහිටෙනවා. මෙන්න මේ වගේ තමයි මේ කතාව. ගහකට බොර දැම්මහම ඒ ගහට ඇදලා ගන්නවා ඒ ගහ තමයි ඒක. සියලු ගහ මේ පොළවේ තියෙන සියලු පොර හැම ගහටම සමානවද ඉන්නේ. අපි සත්‍ය මාර්ගය කියලා කරන්නේ toy හේතුව. දැන් බටු හිටෙවනා බටු හිටවල ඉවරලා මොකද කරන්නේ? මේ හැරෙත් හිටෙව දෙවෙනි හැරෙත් හිටෙව තුන්වෙනි හැරෙන්න බටු හැදෙන්නේ. දැන් හිටවනා මිරිස් ගහ. ඒක හරුවට හැදෙනවා. ඒ පොළවේ තිබිච්ච එතන තිබිච්ච රසායන ගතිය බටු වලට ඇදලා ගියාට පස්සේ මිරිස් වලට අදින කැදිලා නැහැ. එතන ඊට පස්සේ මොකද කරන්නේ? ඒක වල මිරිස් හිටු ගහ ආරවක් මත හැදෙනවා. ඒ දෙක ගැන නම් මෑ හිටුණා. එතන ඒකත් හරුව හැදෙනවා. ඔව් රවුම් තුන හතරක් ගියාට පස්සේ ආයෙත් හැර බටු හිටෙවම මායි හැදෙනවා. මොකද මේ මහ පොළවේ තියෙන සියලු රස ධාතු හැමදේට පොදුවේ කලවම් වෙලා ඇදින්නේ. අනුකූලත්වයට අනුකූලත්වය ඇදිලා හිටින්නේ. සමානත්වයට සමානත්වයේ සම්බන්ධ. මිනිස්සු අතරත් එහෙමයි. අසත්පුරුෂයා අසත්පුරුෂයාට සම්බන්ධ වෙදෙනවා. සත්පුරුෂයා සත්පුරුෂයන් සම්බන්ධ වෙදෙනවා. සත්පුරුෂයන්ගේ ප්‍රභේද තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේයි සත්පුරුෂ භික්ෂුන් වහන්සේ ළඟයි. ඔක්කොම සීලවන්ත ගුණවන්ත උත්තමයි. එක්තරා භික්ෂුන් වහන්සේලා කණ්ඩායම සරියුත් හාමුදුරුව වට කරගෙන. එතන ඉන්නේ. තව කණ්ඩායමක් මුගලන් හාමුදුරුවලා. තව කණ්ඩායමක් මහා කාශ්‍යප හාමුදුරුවලා. තව කණ්ඩායමක් උපාලි හාමුදුරුවලා. තව කණ්ඩායමක් දෙව්දත්තරුවලා. මේක කාන්නේ කාන්නේ වෙල ගහලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැකලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද පේනවා නේද මේ අපේ පිරිස ඉන්නේ. ඔය මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා ගැඹුරු ධම් ගැන දන්න භික්ෂුන් වහන්සේලාගේ ඒ ගති ලක්ෂණ ඇති පිරිස තමයි අර සරියුත් හාමුදුරුවෝ ඉන්නේ. ඉරිදි බලයේ පිහිද පිහිදපු ඒ ගති ලක්ෂණ ඇති අය තමයි අර මුගලන් හාමුදුරුවෝ ඉන්නේ. විනේ ශික්ෂාව බොහොම ගඩුවෙන් දරාගත්ත කටිය තමයි උපාලි හාමුදුරුවෝ ළඟ ඉන්නේ. අසත්පුරුෂ ගති ඇති කටිය තමයි අර දෙව්දත්තර ළඟ ඉන්නේ. අන්න එකිනෙ කර වෙන්නේ. එහෙම බලගම සත්‍යෝ ගති වශයෙන් සමානත්වයේ උතුරනවා. ගතියේ ගතිය ඇදෙනවා. මෙන්න ආකාශන වල හැටි. ඉතින් මේ ලෝකේ ගස් වලන් හටගත්තා. සමාන ශක්තියකින් නෙමෙයි හටගන්නේ. විවිධාකාර ශක්ති විහිද විවිධාකාර ගති ලක්ෂණ අනුව විහිදෙනවා පැතිරෙනවා. අන්නේ විවිධාකාර ශක්තියින්ට අනුකූල විවිධාකාර උස හට ගන්නවා. ඒ ගතිය යහපත් නම් ඒ වෘෂයත් ඊට අනුකූලයි. ඒකේ ශක්තිය තියෙනවා.